එහෙනම් ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අපි තියෙනවා සක්‍රීය වාක්‍යම් කළමනාකාර පනත යටතේ යෝජනාව සම්මත කිරීමට දෙවැනිව පරිපූර්ණක මුදල් ශීර්ෂය 118 වැඩසටහන 2 මහා මාර්ගා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය අනුමත කිරීමට මේ සම්බන්ධයෙන් අද දින සරකා බැලීමේ නියමිත නායකත්වයේ විශේෂ 1 ලෙස සඳහන් සක්‍රීය වාක්‍යම් කර්මාකාරණ පනත යටතේ යෝජනාව 2018 ඔක්තෝබර් මාස 22 දින නිකුත් කරන ලද අංක 2.5 දන්න පාර්ලිමේන්තුවේ නාය පුත්තකය හා සම්බන්ධව පරිපූර්ණකේ පළ කරන ලදුව 2018 ඔක්තෝබර් 22 දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සරකා බලා ඒ සම්බන්ධව එහි කාරක සභාවේ වාර්තාව ඔක්තෝබර් 25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් නායපත්‍යේ විෂයාංක 2 සඳහන් පරිපූර්ණක මුදල ශීර්ෂ 118 වැඩසටහන 2 මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ 2018 ඔක්තෝබර් 25 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව එදින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සහ ප්‍රවාහනය සංවිධානය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සරකා බලා ඒ සම්බන්ධව එකී කාරක සභාවල වාර්තා 2018 ඔක්තෝබර් 26 එනම් අද දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද බවත් මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ඔව්, ඊළඟට ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයට පැමිණ ඇත.
Honorable Finance Minister.
Mr. Chairman of committees, first of all, I'd like to table the resolution to raise rupees 310 billion by way of loans in or outside Sri Lanka for active liability management. Honorable Mr. Chairman, let me take the floor by assuring that our government has a clear strategy to address the issue of our local and foreign debts. Of course, the debt issue in hand was a legacy of pre-2015 mismanagement, and therefore, let me begin my short remarks by underlining the colossal burden that was left on our shoulders. This government took over a very fragile and structurally imbalanced economy. In fact, I would go as far to say that the economy was in shambles when our government took over in 2015. Economic growth in the post-war years was dominated by a foreign debt-funded construction boom. The then government went on a spending spree on infrastructure investments, many of which yielded little or no returns. The government at the time expanded its unproductive expenditure in such an irresponsible manner without proper attention to developing revenue sources to meet such expenditure. As a result, they had developed a fiscal time bomb, which the government is in the process of defusing. Again, as I said earlier, we inherited a fiscal time bomb, and over the last 3.5 years, we have been in the process of defusing the bomb successfully. For example, 77% of the share of our foreign debt servicing in 2019 and 2020 will be on pre-January 2015 borrowings. ගරු කථානායකතුමනි, උදාහරණයක් හැටියට ගත්තොත් අපේ 2019 සහ 2020 ණය ප්‍රමාණය ගත්තොත් ඒ ගෙවීමට යුතු ණය ප්‍රමාණය අත වශයෙන්ම 77%ක්ම 2015 ඉස්සෙල්ලා රාජපක්ෂ රජය ගත්ත ණය බව මම මතක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපි මේ අවුරුද්දේ රුපියල් බිලියන 2800 US ඩොලර්ස් රුපියල් නෙමෙයි US ඩොලර්ස් 2845 මිලියන ගෙවන්න තියෙනවා. මේකෙන් 63%ක්ම ගරු කථානායකතුමනි 2015 අපේ ආණ්ඩුව පත්වෙන්න ඉස්සෙල්ලා ගත්ත ණය. ඒ වගේම 2019 ඊළඟ වර්ෂයේදී අපිට ඉතාමත්ම බරපතල විදියට ණය ගෙවන්න ඕනේ
හාරදාස් දෙසිය අසූපහක් ඩොලර් මිලියන මේකෙනුත් 77%ක්ම රාජපක්ෂ සමේ ගත්ත ණය. 2020දී 3,768ක් අපිට ගෙවන්න තියෙනවා. 77%ක්ම රාජපක්ෂ යුගයේ ණය. අයිමත් 2021දී 3,442,441ක් ගෙවන්න තියෙනවා. 83%ක්ම රාජපක්ෂ සමේ ණය. 2022දී අපිට 3,840ක් ගෙවන්න තියෙනවා. 71%ක්ම රාජපක්ෂ සමේ ණය. 2023දී 2,250ක් ගෙවන්න තියෙනවා. 71%ක්ම රාජපක්ෂ සමේ ණය. 2024දී 2,218ක් ගෙවන්න තියෙනවා. 69%ක් රාජපක්ෂ සමේ ණය. ඊට පස්සේ 2025දී 4,275ක් ගෙවන්න තියෙනවා. එතකොට නම් රාජපක්ෂ සමේ ණය 33% දක්වා අපිට අඩු කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඉතාමත්ම කිසිම වගකීමකින් තොරව ඇතවසෙම කොමිස් කුට්ටිය දිහා බලලා ඒ වෙනුවෙන් ගත්ත ණය නිසාම අපි බරපතල තත්ත්වයකට පත් වුණත් ඒ වගේම අපිට මේ මහා ණය බර කරගහන්නට 2015 සිට සිදු වුණත් අපි ඒ සඳහා විධිමත් සැලැස්මක් ඇති කරමින් දැන් ඒ පස්සේටත් ඍජුව මුහුණ දෙමින් සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යනවා. Sovereign bonds issued during 2010 to 2014 amounts to US dollars 4,500 million will be maturing in 2019-2022 period. In dollar terms, our annual interest payments on these sovereign bonds would exceed $300 million. Mr. Chairman, much of the increase in borrowing by the previous government was from expensive external commercial debt, which requires investments in productive assets. Unfortunately, no productive investments were mechanized. Instead of draining our resources to utter wastage, fortunately for this country, in 2015, the direction of that disastrous part took a different direction, and now, for the first time in history, we have a clear approach to manage our debts. Therefore, we are fully cognizant of our outstanding debt liabilities denominated in foreign and local currencies. In view of the necessity for institutionalizing a legal framework for managing the country's public debt profile in a prudent manner that brings debt sustainability and macroeconomic stability, the Parliament enacted the Active Liability Management Act in March 2018 this year. Similar acts have been introduced in countries like Malaysia, Indonesia, and Philippines with very successful results. I must say this was the first such legal framework in our country by which we introduce a prudent and preemptive debt management strategy. The Act provides the legal framework for the government to raise loans in or outside Sri Lanka for management of public debt in terms of relevant laws such as the Monetary Law Act, the Local Treasury Bills Ordinance, Registered Stocks and Securities Ordinance, and the Foreign Loan Act. The Active Liability Management Framework of Sri Lanka is focused on acting in advance to refinance and pre-finance debt repayable beyond the financial year covered under the annual budget. Our liability management strategy is designed to ease the repayment of debt in the future and to ensure that such repayments are done at the lowest possible cost in line with the government's cash flow, prevailing and expected interest rates, and the future maturities of public debt. The Active Liability Management Framework was duly approved by the Cabinet, and once the resolution is passed by the Parliament to raise $310 billion by way of loans in or outside Sri Lanka for active liability management, it would provide much needed legal framework to adopt strategies depending on the market conditions. The government and the central bank have already initiated action within the active liability management strategy formulated within the legal framework set out under the Act to diversify market-based foreign funding sources to jurisdiction, such as the Chinese panda markets, Japanese samurai market, and the very liquid sukuk market. So with these words, Mr. Speaker, I would like to close my words tabling the resolution to raise his loan according to the Active Liability Management Act. Thank you.
Thank you. Honorable, item number two, Honorable Highway and Road Development.
Honorable Deputy Chairman of Committees, I move item number two, supplementary estimate from the Ministry of Highways and Road Development for 30 billion. නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මම මේ අවස්ථාව ගන්නවා මේ ගැන වචන ස්වල්පයක් කතා කරන්න ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා සමාජීය සංවර්ධන කඩිනම් කිරීම සඳහාත් පුරවැසියාගේ ගමනාගමන අවශ්‍යතා කාර්යක්ෂමව ඵලදායි ලෙස ඉටුකර දීම සඳහාත් අවශ්‍ය වන අධිවේගී මාර්ග ඇතුළු මහමාර්ග පද්ධතියක් විධිමත් ලෙස සහ ක්‍රමානුකූල ලෙස සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ මූලික අරමුණයි. වර්තමානයේ දක්ෂිණ අධිවේග මාර්ගයේ දකුණු දිගුව පිටට වටරවුම් මාර්ග අදිර තුන්වැනි කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස ඇතුළත්ව අධිවේගී මාර්ග සංවර්ධනය දිවයිනේ විවිධ පළාත් සම්බන්ධ කරුණු ලබන ජාතික මහමාර්ග ඉදිකිරීම හා නඩත්තු කිරීම සහ මහමාර්ගවලට සම්බන්ධ පාලම් බෝක්කු ඇතුළු අනෙකුත් ව්‍යූහ පහසුකම් දියුණු කිරීම වැනි විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති රාශියක් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම මහමාර්ග භාවිතා කරනු ලබන මගී ජනතාව මෙන්ම පදිකයන්ගේ ආරක්ෂාව සඳහා මාර්ග ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා නඩත්තු කිරීමද අමාත්‍යාංශ වගකීම් අතර වේ. 2018 ආරම්භයේ උසස් අධ්‍යාපන මහමාර්ග අමාත්‍යාංශ වශයෙන් ස්ථාපනය කර තිබූ මෙම අමාත්‍යාංශ මහමාර්ග අංශයට අදාළව උක්ත අරමුණු ඉටුකර ගැනීම සඳහා 2018 වර්ෂයේ අයවැය ඇස්තිමේන්තු මගින් රුපියල් මිලියන 125,000ක ප්‍රතිපාදනද අයවැය යෝජනා මගින්ද රුපියල් මිලියන 11,000ක ප්‍රතිපාදන වශයෙන් සම්පූර්ණම රුපියල් මිලියන 136,000ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබිය. කෙසේ වුවද අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නියමිත සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම හේතුවෙන් වෙන් කරනු ලැබූ ප්‍රතිපාදන වර්ෂයේ මුල් මාස 6ක් පමණ ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් විය. විශේෂයෙන්ම විදේශීය ණය මුදල් මත ක්‍රියාත්මක වන විදේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකිරීම කරනු ලබන මාර්ග සංවර්ධන ව්‍යාපෘති භෞතික සංවර්ධන ඉලක්ක සැලසුම් කළ ලෙසටම සපුරා ගැනීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. විදේශීය අරමුදල් මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ගිවිසුම් ගත කොන්දේසි වලට යටත්ව ඉටු කිරීමට අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතු අතර අමාත්‍යාංශය විසින් ඉටු කරන ලද කාර්යයන් සඳහා කොන්ත්‍රාත්කරුවන්ට අදාළ ගෙවීම් නියමිත කාලය තුළ නිරවුල් කිරීමට බැඳී සිටි. අදාළ ගිවිසුම් අනුව කිසියම් හේතුවක් මත ගෙවීම් ප්‍රමාද වුවහොත් ඒ සඳහා පොලි මුදල් සහ ප්‍රමාද ගාස්තු ගෙවීමට රජයට සිදුවෙයි. ඒ අනුව 2018 මැයි මස සිට සැප්ටැම්බර් මස දක්වා ඉටු කරනු ලබන කාර්යයන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බිල්පත්වල වටිනාකම නිරවුල් කිරීම සඳහා විදේශ අරමුදල් යටතේ රුපියල් මිලියන 17,941ක්ද එම ගෙවීම හා සම්බන්ධ වන 15%ක් වන දේශීය වාරිකය ගෙවීම මෙම ගෙවීම්වලට අදාළ 15%ක් වන බදු වැට් මුදල් ගෙවීම සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය බැංකුවලින් ලබාගෙන ඇති ණය වාරික හා පොලි ගෙවීම් සඳහා දේශීය අරමුදල් මිලියන 12,059ක් වශයෙන් සම්පූර්ණ මුදල් රුපියල් මිලියන 30,000ක ප්‍රමාණයක් මෙම පරිපූරක ඇස්ටිමේන්තුවෙන් මගින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව මෙම මූල්‍ය ප්‍රතිපාදනය හඳුනාගෙන ඇති ව්‍යාපෘතිවල සැලසුම් කර ඇති ප්‍රගතිය ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අතර මුදල් ගෙවීමේ ප්‍රමාදයන් නැති වුවහොත් ඉදිකිරීම් සැලසුම්වලට අනුව ඉලක්ක ළඟා කරන්න නොහැකි වීම හේතුවෙන් 2019 වර්ෂයේදී මෙම මාර්ගයන් මහජනතාවට සඳහා විවෘත කිරීමට නොහැකි වෙන වෙයි කියන එක මෙතනදී විශේෂයෙන්ම සිහිපත් කර යුතුයි. ඒ අනුව රජය විසින් ප්‍රමුඛතා ලබා දී ඇති විදේශීය අරමුදල් මුදලින් ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘතිවල ගෙවීම් නිරවුල් කිරීම සඳහා හා අත්‍යවශ්‍ය වන අනෙකුත් ගෙවීම් සඳහා අමතර ප්‍රතිපාදන ඉල්ලුම් කර 2018-10-11 වෙනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. 2018-10 මාස 23 වන දින රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ වෙනුවෙන් පරිපූර්ණ ඇස්ටිමේන්තුව හේතුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව රුපියල් මිලියන 30,000ක මත මෙම පරිපූර්ණ ඇස්ටිමේන්තුව පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුවයි විශේෂයෙන්ම අද මේ පරිපූර්ණ ඇස්ටිමේන්තුවේ ඉල්ලීම කරේ. මම විශේෂයෙන්ම සතුටු වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශයේ අද වෙනකොට අධිවේගී මාර්ග කීපයක් මාතර හම්බන්තොට දීර්ඝ දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස හොඳ ප්‍රගතියක් තියෙන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසයි තුන්වෙනි කොටසයි ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීමට අපි දැන් සූදානම් කරනවා. මේ අවුරුද්ද තුළ ඒ ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්. ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස RFP එක නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කුඩුණු මත ඉදිකරන අධිවේගී මාර්ග දෙකක් සකස් කරන්නට කටයුතු කරනවා. ඒ එකක් දැන් RFP කැඳවලා තියෙනවා. ඒවා දැන් ටෙක්නිකල් ඉවැලියුෂන් කමිටිය යටතේ තාක්ෂණික කමිටුව යටතේ තියෙනවා. අනිත් එක BOT ක්‍රමවේදය තුළ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කැලණිය පාලමේ සිට රාජගිරිය දක්වා පළවෙනි අදීරය, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා. අපි විශ්වාස කරනවා මේ ටික සම්පූර්ණ කෙරුවනම් කෙනෙක් තමන්ගේ ගමන හම්බන්තොටෙන් ආරම්භ කරනම් නුවර දක්වා යන්නට අධිවේගී මාර්ගයෙන්ම ප්‍රධාන නගරය වන කොළඹට කිසිම බලපෑමක් නොවෙන්න ගමනය සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. මේක තමයි අපේ බලාපොරොත්තු වෙන ඉලක්කය. නමුත් මෙතනදී අපි කිසිම වෙලාවක අමතක කරේ නැහැ අපේ යුතුකම්. ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන වැඩසටහන යටතේ පළාත් 6ක අපි පාරවල් 741ක් කිලෝමීටර් 3130ක් සකස් කරලා තියෙනවා. දකුණ, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ සබරගමුව සහ කළුතර දිස්ත්‍රික්කය කියන ඒ පළාත්වල. අනෙක් පළාත්වන ඌව, නැගෙනහිර, උතුර සහ බස්නාහිර පළාතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3404ක් කිරීමට දැන් ආරම්භ කරලා තියෙන බව ඉතාම සතුටෙන් කියන්න ඕනේ. මේක අනෙකුත් අතිරේක වැඩ වලට අමතරව එවැගේම අපි දැනට මා හිතන්නේ පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේකේ ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මං හිතන්නේ එතුමා හිටපු ජනාධිපතිවරයා හැටියට සහ ඇමතිවරයා හැටියට 2015 වෙනකොට එතුමා ඉඩම් පවරගෙන තිබුණාට වන්දි ගෙවලා තිබුණේ නැහැ. මේ අද වෙනකොට අපේ රජයට සිදුවෙලා තියෙනවා කෝටි 6500ක වන්දියක්. පෞගිය කාලේ නොගෙවපු 2010 සිට 2014 බලෙන් මිනිසුන්ගේ ඉඩම් පවරගත්ත නොගෙවපු වන්දි රුපියල් කෝටි 6500ක් අපට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පරණ පව්වලටත් අද භාණ්ඩාගාරයෙන් මේ මුදල් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මුදල් ඇමතිවරයාට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන. විටින් විට මේ වගේ මේ වන්දි ගෙවීම් වලට මුදල් ඉල්ලලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 2015 පසුව අපි අධිවේගී මාර්ගවලට පමණක් කට්ටි 17,100ක් පවරගෙන ඒවට කෝටි 4,000ක් 2015 සිට අද වෙනතුරු අපි වන්දි සියලු දෙනාටම කලට වේලාවට ගෙවාගෙන යනවා. දැනුත් අපි ඒ පවරා ගැනීම සඳහා ඒ වෙලේම වන්දි ගෙවන්නට කටයුතු කරන බව ඉතාම සතුටෙන් අද මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. ඒ අනුව මම මේ කරුණු ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
බොහොමත් සුදී ඔන්ඩබල් විමල් වීරවංස.
ගරු කතානායකතුමනි, ගරු කාර්ක සභා සභාපතිතුමනි, අද විවිධ හේතු ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තායයි කියන ණය ගැන ප්‍රලාප මතු කරමින් ගරු මුදල් ඇමතිතුමත් මේ සභාවෙන් බිලියන ගණනක ණය මුදලක් ගන්න අනුමැතිය අරගන්නවා. ඒකට සාධාරණීකරණය කරන්න හේතු ඉදිරිපත් කරමින් ඇත්ත වශයෙන්ම ගරු කාරක සභා සභාපතිතුමනි, මේ රටේ මම ඊයේත් මේ සභාවේ සඳහන් කළා රුපියල 1 රුපියලකින් අවප්‍රමාණය වෙනකොට රුපියල් බිලියන 55කින් මේ රටේ ආර්ථිකයේ අතිරේකව ණය බර ඉහළ යනවා. රුපියල් බිලියන 55ක් කියන්නේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න ගිය වීදම. මේ ආණ්ඩුව ආවට පස්සේ මේ තිබෙන අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයේ හේතු කොටගෙන ඉතා දරුණු මුල්‍ය අර්බුදයකට අද මේ රට ඇදවට්ටලා තියෙනවා. තමුන්වහන්සේලා පහුගිය දාත් එදා වේල ගෙවන්න චීනෙන් ඩොලර් බිලියන 1ක නයක් ගත්ත අවුරුදු 8 තුලදී ගෙවලා අවසන් කරන්න. ඉතා ඉහළ පොලියට. මට මතකයි ඒ දවස්වල හම්බන්තොට වරායේ දෙවැනි අදියර පටන් ගන්න ඩොලර් මිලියන් 200ක ණයක් ගන්නකොට ඒකට කියපු දේවල්. ඒ ඩොලර් මිලියන් 200ක ණය ගන්න එදා යෝජනා කළේ හම්බන්තොට වරායේ දෙවැනි අදියරට. අද තමුන්වාසලා ඩොලර් බිලියන් 1ක ණයක් ගන්නේ චීනෙන් අවුරුදු 8ක දිගේ වන්නේ ඉහළ පොලියට මේ එදා වේල දුවන්න. ඇත්ත වශයෙන්ම මේ මුල්‍ය අර්බුදය නිර්මාණය කරගත්තේ තමුන්වාසලා. තමුන්වහන්සේට මට පෙන්නන්න පුළුවන් 2015 ජනවාරි වෙනකොට බැඳුම් කරහ භාණ්ඩාගාර බිල්පත්වල විදේශිකයන් සතු ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 454යි. ඒ 2015 ජනවාරි වෙනකොට 2015 අප්‍රේල් වෙනකොට ඒ කියන්නේ මහ බැංකු මංකොල්ලේ සිද්ධ වෙන කාලය වෙනකොට ඒක රුපියල් බිලියන 465 දක්වා වැඩි වෙලා තිබුණා. ජනවාරි තිබුණේ රුපියල් බිලියන 454යි අප්‍රේල් වෙනකොට රුපියල් බිලියන 465යි වැඩිවීමක් තියෙනවා. හැබැයි මහ බැංකු මංකොල්ලෙන් පස්සේ අවුරුද්දක් ගත වෙලා බලනකොට 2016 අප්‍රේල් වෙනකොට ඒ රුපියල් බිලියන 465 අඩු වුණා රුපියල් බිලියන 220 දක්වා. මහ බැංකු බැඳුම් කර මංකොල්ලෙන් පස්සේ භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම් කරවල මුදල් ආයෝජනය කරලා තිබිච්ච විදේශිකයන්ට මේ රටේ මුල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව විශ්වාසය එහෙම් පිටීම නැති වුණා. 2015 ජනවාරි වෙනකොට රුපියල් බිලියන 454ක් ආයෝජනය කරලා තිබුණා ඒ ශේෂ්ඨවල විදේශිකයා. අප්‍රේල් වෙනකොට රුපියල් බිලියන 465ක් බැඳුම් කරහා භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කරලා තිබුණා ආයෝජනය කරලා තිබුණා. හැබැයි මහ බැංකු මංකොල්ලෙන් පස්සේ අවුරුද්දක් ගත වෙනකොට 2016 අප්‍රේල් වෙනකොට ඒ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 220 දක්වා අඩු වුණා. භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම් කරවල විදේශිකයන් ආයෝජනය කර තිබු මුදල් රැගෙන ගියා. රැගෙන යන්න හේතු වුණා මහ බැංකු මංකොල්ලය. කෘතිමව බැංකු පොලි අනුපාතය ඉහළ දාලා දේශපාලන ඉහළ උපදෙස් අනුව කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු අධිපතිවරයා බැඳුම් කර නිකුත් කරන කාර්යාලය ඇතුළට ගිහිල්ලා තමන්ගේ බෑනක සමාගමට ප්‍රකෝටි ගානක ධනයක් උපයන්න ලාභයක් හොයන්න ක්‍රමානුකූලව සැලසුම් සහගතව සිදු කරපු මේ මංකොල්ලය නිසා තමයි භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම් කරවල මේ විදේශීය ආයෝජකයා මුදල් තැන්පත් කිරීමෙන් පසුබහින්න පටන් ගත්තේ. ඒ නිසා තමයි බිලියන 465ක් 2015 අප්‍රේල් වෙනකොට විදේශ ආයෝජනය කරන තිබිච්ච විදේශිකයා 2016 අප්‍රේල් වෙනකොට අවුරුද්දක් වෙනකොට මේක රුපියල් බිලියන 220 දක්වා අඩු වෙන්නේ. තමුන්වහන්සේලා කියන ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හින්දලු. කොහෙවත් ඉන්නේ ට්‍රම්ප් කෙනෙක් වල්ලා ගන්න එපා හැමදේටම මහින්ද රාජපක්ෂ වල්ලනෝ වගේ. මේක ඇත්තටම උනේ තමුන්වහන්සේලාගේ මහ බැංකු මංකොල්ලය හන්දා. අද අර්ජුන මහේන්ද්‍රන් ලංකාවේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ගැන මම් වග කියනවායි කියපු අගමැතිතුමා ද අර්ජුන මහේන්ද්‍රන් ගැන වග කියන්නේ නැහැ. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා මහ බැංකු බැඳුම් කර ක්‍රියාවේ ඇත්ත නැත්ත කියලා පොතකුත් ලිව්වා. දැන් ඒ පොතත් හොයාගන්න නැහැ. තමුන්වහන්සේලා නිසා කල්පනා කරලා බලන්න. මගෙන් තව ටිකක් අහගන්න එපා පොත ගැන කතා වෙන ගියේ. ඒ නිසා අපි මේ තේරුම් ගන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රී කාර්ක සභා සභාපතිතුමනි, මේ බැඳුම් කර මහ මංකොල්ලය තමයි මේ රටේ ආර්ථිකයේ අදපවතින කඩාවැටීමේ තීරණාත්මක මර්මස්ථානයේ බවට පත් උනේ. බැඳුම් කර මහ මංකොල්ලේ හන්ද තරවෙච්චා ඉන්නවා. ගෙවල් අරගත්තු අය ඉන්නවා. ඩිපාර්ට්මන්ට් ලබාගත්තු අය ඉන්නවා. හෝටල් ලබාගත්තු අය ඉන්නවා. ඒ හෝටල් වලට තමන්ගේ ගෝලිය ටික ගෙනිහිල්ලා සාදපවත් උනා ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට හරි ගියා. හැබැයි ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේ මංකොල්ලේ තමයි මේ රටේ මුල්‍ය වෙළඳපොළ මුල්‍ය ආර්ථිකය ප්‍රධාන වශයෙන් තීරණාත්මක කඩාවැට්ටුවේ. කෘතිමව පොලි අනුපාතය 103කින් ඉහළට ගියා. කෘතිමව පොලි අනුපාතය 103කින් ඉහළට ගියා. මේ රටේ බැංකු එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ පොලි අනුපාතය වැඩිවීම දරා ගන්න බැරි වුණා. රටේ ආර්ථික ක්‍රියාදාමයේ ක්‍රමානුකූලව සිදුවෙන ආර්ථික ක්‍රියාදාමයේ කඩාවැටෙන්න ගත්තා. ඒක මුළු මහත් සමාජ කොටස් වලට අද මුදල් ඇමතිතුමා මොනවා කිව්වත් මේ රටේ ප්‍රධාන පෙළේ ඉඳිකිරීම ආයතන පවත්වගෙන යන පරිදි තත්ත්වයකට පත් වෙලා සමහර ආයතන වැහිලා ප්‍රමුඛ ඉඳිකිරීම ආයතන වැහිලා අද ඉඳිකිරීම ක්ෂේත්‍රයේ ආයතන පමණක් නෙවෙයි විවිධ මට්ටමේ ව්‍යාපාර පවත්වගෙන යන බැරි තරමේ අර්බුදයකට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව පරිවර්තනය වෙලා. ඒ නිසා මූලාසනාරූඪ කාර්ක සභා සභාපතිතුමනි, ආර්ථිකය ගැන තමුන්නාන්සල ජනවාරි 8ට කලින් මවපු හීන පුංචිකාර ගැන මවපු හීන ඒ මවපු හීන වලට අද මොකද වෙලා තියෙන්නේ ජනවාරි 8ට කලින් දැලන් හිටියේ නැද්ද තමුන්නාන්සල අද කියන්නේ මහින්ද රාජපක්ෂ ආර්ථිකයේ දරුණු අර්බුදයකට ගෙනහිල්ල තිබ්බා ඒ හින්දායි මෙහෙම වුනේ කියලානේ එතකොට අර 10000 පොරොන්දු දෙනකොට පුංචිකාර හීන මවනකොට දැනන් හිටියේ නැද්ද මහින්ද රාජපක්ෂ එහෙම තත්වයකට ආර්ථිකය අරන් ගිහිල්ලයි කියලා නොදැන දේ හීන මැව්වේ මට මතකයි චම්පික රණවක ඇමතිතුමා මේ රටේ ඉන්ධනවලට ගහන බදු ගැන කියලා රාජපක්ෂ පවුල පිනවන්නයි මේ බදු ගහන්නේ කියලා ත්‍රිවිල් මල්ලිලාට කියනවා අපි ආපු ගමන් මේ බදු ඔක්කොම අයින් කරනවා කියලා අනේ මේ රටේ 162ක් මේ පච බේගල් විශ්වාස කළා අද තමුන්නාන්සල ඉන්ධනවලට ගහන්නේ කොයි විදිය බද්දක්ද 50%ක පමණ බදු ප්‍රමාණයක් මුළු මහත් ඉන්ධනවලට තමුන්නාන්සල ගහලා තියෙනවා ඒ නිසා එදා ලෝක වෙළඳපොලේ තෙල් මිල තෙල් බැරලයක මිලට වඩා අද මිල අඩුයි එදා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල මීට වඩා වැඩි ඒ නිසා තමුන්නාන්සල ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තියෙන වෙලාවක තමයි අධික බදු ප්‍රමාණයක් ගහලා ඉන්ධනවල මිල මාසෙන් මාසෙ ඒක අර හරියට ඔසප් චක්‍රය වගේ මාසෙ එක දවසක් තියෙන එදාට සූත්‍ර පුංචය එනවා සූත්‍රෙන් නග්ගනවා සූත්‍රේ නැත්තම් නග්ගන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ගරු කාර්ක සභා සභාපතිතුමනි එදා මවපු හින අද පට්ටබල් බොරු බේගල් වෙලා නාමල් බේබිලගේ ලැම්බෝගිනි ගැන කිය කියාවා දැන් ලැම්බෝගිනිය 170කින් මිල අඩු කරලා හැබැයි අර පුංචිකාරක 160 ගානකින් නග්ගලා බදු ගහලා ඒ නිසා කාර්ක සභා සභාපතිතුමනි තමුන්නාසල දීපු පොරොන්දු වල ප්‍රමාණයයි අද තමුන්නාසල මේ ආර්ථිකයේ වටලා තියෙන තැනයි කල්පනා කරලා බලන්න සාමාන්‍ය නිෂ්පාදකයාට අද පවතින්න බෑ මේ රටේ ව්‍යාපාරිකයට බදු සහන නැහැ මේ රටේ සම්බහන්ඩ හදන්න තමුන්නාසල ගෙන්නුවා ඉන්දියානු ව්‍යාපාරිකෙක් ආයෝජන මණ්ඩලයේ බදු සහන දුන්නා ඔහු සම්බහන්ඩ හදන්න පටන් ගත්තා කොන්දේසියක් තියෙනවා මේ රටේ වෙළඳපොළට ඔහුට සම්බන්ධ හදන්න දාන්න බෑ. හැබැයි ආයෝජන මණ්ඩලය ඒකටත් ඔහුට ඉඩ දුන්නා. මේ රටට ඇවිල්ලා මේ රටේ සම්බන්ධ කර්මාන්තේ පටන් අරන් විදේශ වෙළඳපොළට යවන්න ඕන සම්බන්ධ නිපදවලා අර බදු සහනෙත් අරගෙන මේ රටේ වෙළඳපොළටත් ඒ ඉන්දියානු සමාගම සම්බන්ධ දානවා. අද දේශීය සම්බන්ධ කර්මාන්ත කරුවට මේකත් එක්ක තරම් කරන්න බැරි වෙලා තියෙනවා. විදේශිකයන්ට තමයි තමුන්වන්සල සලකන්නේ. විදේශ ආයෝජකයා කියනවා කී කී තමයි තමුන්වාසලා පිනවන්නේ හැබැයි දේශීය ආර්ථිකය ඇතුලේ දේශීය ව්‍යවසායකයා ද ඉතා බරපතල අර්බුදයකට පත් වෙලා තියෙනවා මේක ගැන තමුන්වාසලට පේන්නේ නැහැ ඊ අහසේ ඉහළ අහසේ ලස්සන දේ දුන්නක් පායලා තිබ්බා මං දැක්ක ගොඩක් අය ඒක දැකලා තිබ්බා දේ දුණු පායන කාලයක් මේක ඒ නිසා තමුන්වාසලට මේව සංවේදී වෙන්නේ නැහැ තමුන්වාසලට මේව දැනෙන්නේ නැහැ තමුන්වාසලට මේව තේරෙන්නේ නැහැ මේ රටේ අද දෙවේල කාගන්න බැරුව කබීර් එමුතුමා ඔකට අදාළ නැහැ දෙවේල කාගන්න බැරුව අසරණ වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද කියලා තමුන්නාන්සලා කොට්ටාස වලට ගිහලා අහලා බලන්න දැන් තමුන්නාන්සලට කොහොමද පණින්නේ අද තමුන්නාන්සලට කොහොමද දැනෙන්නේ මේ රටේ සාගින්දරෙන් මැරෙන්න වෙච්ච මිනිස්සු දරුපවුල් වහකවනවා ශුද්‍ර මුල්‍ය ආයතන වලට ණය අරගෙන රජරට ප්‍රදේශ මිනිස්සු ගිහිල්ලා අනුරාධපුර උසාවියට පොඩ්ඩක් ඉඳගෙන බලන්න හැමදාම 10ක් 15ක් අසරණ කාන්තාව හිරේට දානවා ශුද්‍ර මුල්‍ය ආයතන වල පැමිණිලි වලින් ඒ ණය සමහර විට 75000ක ණයක් ලක්ෂක ණයක් ඒ ශුද්‍ර මුල්‍ය ආයතනයේ ණය ගන්නත් තමුනාන්සලගේ UMP සංවිධායකගේ අස්සන ඕන ඒ අස්සනත් අරගෙන ගිහිල්ලා ණය අරගත්තා ගෙවා ගන්න බෑ ගෙවා ගන්න විදියක් නැහැ හතර අතේ ණය වුණා අන්තිමට ශුද්‍ර මුල්‍ය ආයතනයේ උසාවියට ගෙනියනවා අර අසරණ කාන්තාව බොහෝ වෙලාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා අනුරාධපුර උසාවියේ විතරක් දවසකට ඒ ශුද්‍ර මුල්‍ය ණයගත්තු කී දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවද කියලා හොයලා බලන්න ඒ නිසා පහළ මට්ටමේ සිට ඉහළ මැදපන්තිය දක්වා ඉහළ ව්‍යාපාරිකයා දක්වා මේ රටේ බොහොම ප්‍රබල සමාගම් අද පාඩු ලබන සමාගම් බවට පත් වෙලා වැහෙන මට්ටමකට පත් වෙලා මෙතෙක් දිගු කාලීනව ලාභ ලැබපු ආයතන සමාගම් ඒවයි නම් මම මෙතන කියන්න අදහස් කරන්නේ නැහැ සමාගම් බොහෝමයක් අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තව සමාගම් ප්‍රමාණයක් ලැබමින් හිටපු ලාභයේ අඩු මට්ටමකට පත් වෙලා තමුන්වන්සල මේ බදු පටවල දැන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් කෙනෙක් දාලා ඒකත් ඒක පාවිච්චි කරලා තව තවත් මේ රටේ මහජනයා මත බදු බර පීඩනය වැඩි කරලා රීරි මාංශේ හූරගෙන කාලහරි මේ කරන්න හදන සෙල්ලමෙන් වෙන්නේ මේ රට නන්නත්තර වෙන එක. මෙහෙම කියොත් ලබන අවුරුද්ද වෙනකොට මේ රටේ මිනිස්සුන්ට පාරට බහිනව හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතනට තමුන්නාසල මේ රටේ ආර්ථිකය අරගෙන ගිහිල්ලා ඉවරයි. ඊළඟට තමුන්නාසල එදා වේල ගෙවන්න ණය ගන්න. මේ රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය අද නතර වෙලා. ඔය අධිවේගී මාර්ග තමුන්නාසල කොරනවා කිව්වට මධ්‍යම අධිවේගී මාර්ගය අපේ ආණ්ඩුව තිබ්බනම් මෙලහකට හදලා ඉවරයි. අද එදා අපේ තිබිච්ච ඇස්තමේන්තු වලටත් වඩා තුන්ගුණයක විතර ඉහළ ඇස්තමේන්තු වලට තමයි අධිවේගී මාර්ග තමුන්නාසල හදන්නේ. හැබැයි එදා තමුන්නාසලගේ සහෝදර පක්ෂයේ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අපෙන් ඇහුවා මේව රත්තරන්ද කියලා. එකම වෙනස තියෙන්නේ එතුමාද ඔබලාගෙන් අහන්නේ නැහැ මේවා ප්ලැටිනම්ද කියලා. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඒ නිසා ගරු මුලාසනාර උඩ කාරක සභා සභාපතිතුමනි, මේ ක්‍රමයෙන් මේ රටට ඉස්සරහට යන්න බෑ. අපි තමුන්නාන්සේට ඉතා ඕනකමින් අවධාරණය කරනවා. අපේ රට මේ ඇද වැටෙමින් තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් එළියට ගන්න නම් මේ තමුන්නාන්සේලගේ මූලෝපාය, එහෙම නැත්නම් තමුන්නාන්සේලගේ දැක්ම, ඒක ඒ දැක්මට ඒ මූලෝපායට මේ රට ආර්ථික
වශයෙන් උඩට ගන්න. කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
එනිසා අපි ඉතා ඕනකමින් අවධාරණය කරනවා. මහින්ද රාජපක්ෂ ගෙව්වා චන්ද්‍රිකා ගත්තුණයත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙව්වා ඩී.බී. විජේතුංග මහත්තයා ගත්තුණයත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ගත්තුණයත්, ඩී.එස්. සේනානායක ඔය ඔක්කොම ගත්තුණය. ඒ කවුරුත් ණය අරගෙන රටේ මොකකට හරි ගත්තා. ඒ ගත්ත හැම ණයකම පීඩනේ වාරිකයේ ගෙව්වා. ණයෙන් ඇඩුවේ නැහැ මේක චන්ද්‍රිකාගේ ණය, මේක ජේ.ආර්.ගේ ණය, මේක ප්‍රේමදාසගේ ණය කියලා. ණය අරන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ණය ගත්තා විතරක් නෙමෙයි යුද්ධකුත් කළා. යුද්ධයටත් ණය අරන් අවියායුධ ගන්න වුණා. යුද්ධ ජයග්‍රහණය කළා. යුද්ධෙන් පිච්චිච්ච සල්ලි අද පිච්චෙන්නේ නැහැ. අද මේ රටේ ජනතාවට යුද්ධයක් නැති තත්වයක් යටතේ බාරගත්තු රට, යුද්ධයක් නොපවතින තත්වයක් යටතේ බාරගත්තු රට තමයි තමුන්නාන්සේලා ආර්ථික වශයෙන් කාබාසිනිය කරගෙන යන්නේ. ඒ නිසා මේ ගමනට වැඩි ආයු කාලයක් නැති බව අවධාරණය කරමින් මේ විදියට එදා වේල ගත කිරීම සඳහා ණය තොග පිටින් අරගෙන රුපියල් අව ප්‍රමාණය වෙන හැම රුපියලකින්ම රුපියල් බිලියන 55ක අතිරේක ණය බරක් ණය තොගයට එකතු කරලා මේ රට බරපතල අර්බුදයක් කරා ඇදගෙන යන තමුන්නාන්සේලාට මේ රටේ ආර්ථිකයේ ප්‍රපාතයට ගෙන යනවා ඇරෙන්න ඒකට ජීවය දෙන්න බැරි බව අවධාරණය කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
මන්ත්‍රීතුමා ඔන්රබල් සුජීව සේනසිංහ.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඉතාමත් සැර කතාවක් විමලිරන්ස් මහත්තයා කරා. මේ විශේෂයෙන් මෙතුමාට අපි මතක් කරනවා යුද්ධ ඉවරුණ කියන එක අපි පිළිගන්නවා. යුද්ධ ඉවරුණාට පස්සේ සුද්ධයක් ලොකු සුද්ධයක් පටන් ගත්තා. ඒ සුද්ධේ ප්‍රතිඵල තමයි අද යටිගිරියෙන් කෑ ගැහුවට මේ අපි විඳින්නේ. දේ විශේෂයෙන්ම වේල දෙක කා ගන්න බැරුව හිටපු මන්ත්‍රීවරයෙක් තමයි මේ කතා කරලා අද විශාල ධන කුහරයෙක් බවට පත් වෙලා ඉන්න ඔබතුමන්න මේ නෑ නෑ නම කිව්වේ නෑ
නම කිව්වේ නෑ
කාරත් කිව්වේ නෑ 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 තොපි තොපි දාගන්න තොපි දාගන්න එපා නෝ නෝ පොයින්ට් ඔෆ් ඕඩර් සර් ඇයි ජස්ට් ස්ටාර්ටඩ්
හොන්ඩබල් විමල් විරන් සර්
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බැඳුම් කර අපට මඩ ගහන්න එනවා බැඳුම් කර මම ඔබතුමාට අභියෝග කරනවා නම කියන්න
මන්ත්‍රීවරයාගේ ID is this disturb let me speak තොපි දාගන්න එපා මම කාටවත් නෙමෙයි කතා කරේ මං කතා කරේ නම් කියන්නේ මොකටද මං නම් කියන්න ඕනේ නැහැ මං දැනගන්නවා ධන කුවේරෙක් බාට පත් වෙලා ඉන්නවා නම් වේල දෙකක් කා ගන්න බැරුව හිටියා නම් දැනගන්න ඕනේ කවුද මන්ත්‍රීවරයා කියලා මම නම් කියන්නේ නැහැ මම නම් කියන්නේ නැහැ ඒ ඉඳා නිකන් මිනිස්සුන්ට මඩ ගන්න තමන්ගේ පැටිකිරිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා කතා කරනවා කතා කරන්නේ අපි දන්නවා කවුද කොහෙන්ද ආවේ කියලා ඒ ඉඳා කරන දේවලුත් අපි දන්නවා ඉතින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ වුණ සිද්ධි අපි ඔක්කොම දන්නවා මොනවද උනේ කියලා අපිත් නෑ ගෙවන්න බය නැහැ අපිත් ණය ගෙවනවා ඩිබී විතු මහත්තයාගේ ණය ගෙවුවා නම් ඒවා අපිත් ගෙවනවා නයින්ද රාජපක්ෂ මහත්තයාත් අපි ණය ගෙවනවා ඒක නෙමෙයි මේක අදාළ වෙන්නේ කවුද කියන එක දන්නවනේ තමන්ගේ පවුලට කවුද නිවාස දුන්නේ මම ඉතින් එකින් එකට කියනවා කවුද හොර ID හැදුවේ කවුද හොර પાස්පෝර්ට් හැදුවේ රටින් පිටමං කරේ සල්ලි ඔක්කොම හම්බ කරපුවා වෙන channel වලින් කවුද කරේ කියලා අපි කතා කරමුකෝ මේක බොරුවට අපි නිකන් මඩ ගා ගන්නට නැහනේ අපි කතා කරමු ෆැක්ස් කතා කරමු එහෙනම් මම ආර්ථික ගැන කතා කරන්න පටන් ගත්තා ඔබතුමා මගේ නම සඳහන් කරින්න අපි පොතක් ලිව්වා ඒ පොත් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරමුද ඕන තැනකට එන්න ඒ සම්බන්ධයෙන් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් මොනවද ඔක්ෂන් මොනවද කියන එක කමිෂන් එකේ පාව අපි ඒක ඉදිරිපත් කරා අපි විශේෂයෙන්ම ෆුට්නෝට්ස් දෙනකොට ඒ කමිෂන් එකේ සියලු දේවල් හරි කියලා කිව්වා. අපි කරපු දේවල් වලට අපි වග් කියනවා. අපි නෑ කියන්නේ. අපි බය නෑ. අපි හැංගෙන්නේ නෑ. අපි කෙලින් කතා කරන මිනිස්සු. අපි කෙලින් වැඩ කරන මිනිස්සු. ඒ හින්දා අපිට හැංගෙන්න තරක් නෑ. ඒ හින්දා විශේෂයෙන්ම ඒ දවස්වල ඇති වුණු ණය ප්‍රමාණය ට්‍රිලියන 10ක ණය ප්‍රමාණය ට්‍රිලියන 2යි ණය තිබ්බේ. මහින්ද රාජපක්ෂ මහත්තයා බාර ගන්න ඔබතුමා කතා කරන හයිවේස් ගැන මම ඇත්තටම සූතිවන්ත වෙනවා. හයිවේස් අදාළ සහ මුදල් ඇමතුමාට දයසිරි ජයසිරි මහත්තයා ඇත්ත කිව්වේ. ආදායම් බදු ප්‍රමාණය වැඩි වුණා. ඒ ආදායම් බදු ප්‍රමාණය වැඩි වුණේ මේ ආණ්ඩුවේ අපි කරපු කාර්යභාරයෙන් ඉඳන් මේ අවුරුදු 3 4 ඇතුළත. ආදායම් බදු විශාල අපහසුයෙන් වැඩි වුණා. ඒ වගේම පාරවල් අපි හදලා පෙන්නන්නම්. තව අවුරුදු 2යි ගියේ මහනුවර අධිවේගී මාර්ගය අගෝස්තු වෙනකොට දෙවැනි පියවර ඉවරයි. ඉතුරු ටික ඉවරයි තව මාස 14ක් 15ක් යනකොට. මාතර අධිවේගී අවුරුදු 20කට ඇතුළේ පාරවල් 2යි. අපි මේ කෙටි කාලය තුළ විශාල පාරවල් ප්‍රමාණයක් අපි හදලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගේ ඒ ආර්ථිකය සම්බන්ධයෙන් රුපියලේ අගය සම්බන්ධයෙන් චීනය ඉන්දියාව මේ සියලුම රටවල් මේකට මුණ පාලා තියෙනවා. ඒකට මුණ පෑවේ විශේෂයෙන්ම ඔබතුමාලාගේ කාලේ. අපි ෆැක්ස් කතා කරමු. මඩ ගහන්න නැතුව. ඔබතුමාලාගේ කාර්ය විශේෂයෙන් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් දාලා කෘතිමව මේ රුපියල කන්ට්‍රෝල් කරලා තිබ්බේ. ඒ තිබූ පාලනයේ හින්දා විශේෂයෙන්ම මේ රට විශාල ආගාධයකට. ඒ වෙලාවේ ආර්ථික වශයෙන් తాවකාලිකව පැලැස්තරයක් යදුවා. හැබැයි රට විශාල ආගාධයකට මේ රුපියල පාලනය කරොත් මේකේ පොලි අනුපාතය අපි කෘතිමව පාලනය කරොත් ඒ රටවල් ඇද වැටෙනවා. ඒවා තමයි ග්‍රීසියට ඒ වගේ රටවලට සිදු වුනේ. ඉතින් අපි ඒ කාර්යභාරය කරන්නේ අපි හරියට ආර්ථිකය කළමනාකරනවා. ප්‍රශ්නයක් තියෙනවා විශාල ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න තියෙනවා. හැබැයි අපි ගෙවනවා අපි නෑ කියන්නේ. අපි කියන්නේ සැලසුමකින් රහිතව හම්බන්තොට වරාය මොකද්ද කරේ? සැලසුමක් තිබ්බේ නෑ. කිසිම ඉදිරි ගමනක් සම්බන්ධයෙන් කතිකාවක් තිබ්බේ නෑ. හැදුවා ඉවර කරා නැව්වාවේ නෑ. ඒ අපි ණය ප්‍රමාණය අපි පියෙව්වා. අපි එකඟත්වයකට ඇති වුණා. අපි එකඟත්වයට එකඟ වුණා. ඒ එකඟ වෙලා අපේ ණය ප්‍රමාණය බාර දුන්නා චීනෙට. ඔබතුමාලා දුන්න ණය ප්‍රමාණය අපි යම්කිසි ආකාරයකට කළමනාකරණය කරා. නැත්තම් වෙන දෙයක් කරේ නෑ. ඉතින් විශේෂයෙන්ම මම මුදල් අමාත්‍යතුමත් ඉන්නින්දා එක කාරණයක් සම්බන්ධයෙන් මේ ආර්ථික ගැන හැමදේම කතා කරමින් මම වෙන කාරණයක් සම්බන්ධයෙන් කතා කරන්නම් කියලා හිතුණා. මට තියෙන කෙටි කාලය තුළ විශේෂයෙන්ම මේ ආයතන රටේ තියෙන මූල්‍ය ආයතන ජාවාරම් ආයතන ගොඩක් වෙලාවට අපේ දුප්පත් ජනතාව අහු වෙනවා. මේ නීති මේ රටේ ඇත්තටම ශක්තිමත් නැහැ. කේලිර මොකද ලැමතුමත් පිළිගන්නවා ඇති. විශේෂයෙන් මේ තියෙන බැංකුවල තියෙන ප්‍රශ්නේ වගේ මූල්‍ය ආයතන හොර මූල්‍ය ආයතන වල තියෙන ප්‍රශ්නේ හින්දා මම දැක්කම ඊයේ පෙරේදා විශාල ප්‍රමාණයකට ඒ මූල්‍ය ආයතන වලට නීතිමය රාමුවක් නැති හින්දා මේ රටේ චෙක්ස් වලට නීතියක් බලපාන්නේ හොර ගනුදෙනු වලට නීතියක් බලපාන්නේ බැංකුව වලින් මුදල් අරන් ගෙවුවේ නැත්නම් වැඩි නීති බලපාන්නේ මේවෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් මුදල් අමාත්‍යතුමාට විශේෂයෙන්ම එතුමාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන් මේ මූල්‍ය ආයතන අහිංසක ජනතාව රවට්ටලා අපේ තියෙන්න ඕනේ ඩේටාබේස් එකක්. මංගල අමාත්‍යතුමාට මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටනවා මේ මූල්‍ය ආයතන වලට අහු වෙන්නේ නැති වෙන්න. විශේෂයෙන්ම ආයතන කීපයකටම සක්විතිලා දඬුවම් මුදලාල්ලා මේ වගේ විශේෂ ප්‍රධාන ආයතන ගෝල්ඩන් කී ඒ වගේ EAP එදිරිසිංහ මම හිතන්නේ මංගල අමාත්‍යතුමාට දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් විශාල ප්‍රමාණයක් ඒ ලබාගත් මුදල් ගෙවන්න නැතුව මහජනතාවද අතරමං වෙලා ඉන්නවා. ඒ වගේ විශේෂයෙන්ම ඔබතුමාලගේ අවධානය යොමු කරනවා දැන් මේ ඊයේ පෙරදා අපිටත් මටත් මඩක් ගැහුවා මටයි මලික් සමරික අමාත්‍යතුමාටයි මේ කෝච්චියක් සම්බන්ධයෙන් විදුලි කෝච්චියක් කිව්ව එක අසුචි කෝච්චියක්. මේ හොයාගෙන යනකොට මෙතුමා මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඔක්කොම මම හොයාගත්ත දවස් මට 10ක් විතර ගිය ඇන්ටන් දේශප්‍රිය කියන මේ පුද්ගලයා. ඒතොර ෆීලිස් පෙරේරා මහත්තයා මට කතා කරලා කිව්වා අවුරුදු 9කට කලින් හොර ආයෝජන මණ්ඩලයේ සොසේජ් ෆැක්ටරියක් අරනවා කියලා මේ පුද්ගලයා සහ පවුල ෆීලිස් පෙරේරා මහත්තයාගෙන් ලක්ෂ 50ක සොසේජස් ඕඩර් කරලා ඒ මුදල එතුමාගෙන් හොරකම් කරලා. එතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිල්ලක් දාලා තිනවා. ඒ පැමිණිල්ලේ පිටපත් මම අද මේ අවස්ථාවේදී සභාගත කරනවා. විශාල මංකොල්ලයක් මේ වගේ පුද්ගලිය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ රට. අපි මේ වගේ ප්‍රශ්න මුණ දෙන්නෙත් නෑ. ඇත්තටම BOI ඇතර දැන හිටියනම් මේ පුද්ගලයා මේ හොරෙක් කියලා මේ මොකද්ද? අපි ලියන්න. ඒ ගැන ලියන්න. ඔබතුමා ලිව්ව පොත් අපි දන්නවනේ අපේ පක්ෂේ ඉඳලා. ඔබතුමා කරපු කාර්යභාරය අපි දන්නේ ඉඳලා ඒක කතා කරන්නේ. විශේෂයෙන්ම මේ පවුල මේ සමාගමේ ඉන්නේ මල් සහෝදර අහගන්න කැමතිතුමා. ඔබතුමාට අපි බාධා කරන්නේ නැහැ. ඔබතුමාට අපි මඩ ගහන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා කරුණාකරලා තරුණ මන්ත්‍රීවරයෙක් ඔබතුමාගේ දරුවෝ වගේ අපි ඒ හින්දා මඩ ගහන්නේ නැතුව අපි දේශපාලනය කරමු හරියට. ඒ හින්දා මේකේ මම කතා කරන්නේ බොරු නම් ඔබතුමා මට ඕන දෙයක් කියන්නේ. ඒදී විශේෂයෙන්ම මේ මුතුකුඩ ආරච්චිගේ දොන් ඇන්ටන් ධර්මික දේශප්‍රිය රත්නප්‍රිය. ඒ එක් අයියා මල්ලි මුතුකුඩ ආරච්චිගේ දොන් නිකලස් ශ්‍රීමල් රත්නප්‍රිය. ඒ මල්ලි බැස්ටියන් කෝරලගේ ගර්ට්‍රූඩ් ජොසෙෆින් රොඩ්රිගෝ අම්මා. භාර්යාව අනුෂ්කා රේනු. මේ එක පවුලක් විසින් BOI ආයතනයත් අන්දලා ලක්ෂ 250ක මුදලක් මහජන බැංකුවෙන් අරගෙන මේ වෙනකොට ගෙවලා නැහැ. ඒ වගේම පිටරට අරනවා කියලා තරුණයෝ 10 දෙනෙක්ගෙන් ලක්ෂ 10 ගානේ අරගෙන මේ පවුල ලක්ෂ 10 ගානේ ඊයේ සියලු දෙනා ණය වෙලා පොලි වෙලා මේ තරුණයෝ aran තියෙන්නේ. ඒ තරුණෝන්ගේ නම් සහ ගම් ලිපි ඔක්කොම මගලඟ තියෙනවා. ඒකල මේ බැංකුව වලට ක්‍රිබ් එකේ ඔක්කොම මේ ක්‍රිබ් එකේ පහක් පවුලේ හතර දෙනාම ක්‍රිබ් එකේ. ඒ ඉඳලත් විශේෂයෙන්ම යාපා මන්තුමාට ඔබතුමාගේ සහෝදර මන්තුමාට ඇවිල්ලා ෆිලික්ස් පෙරරා එමතුමා ඇවිල්ලා කියලා තියෙනවා කොහොමද මේ වගේ ආයතනයක් මේ හට් එක මඩුවක් තිබිලා වත්තල ප්‍රදේශයේ කොහොමද BOI ආයතනය අප්‍රූවල් එක හම්බුනේ කියලා. BOI ආයතනය අප්‍රූවල් එක හොරට අරගෙන ලක්ෂ 1200ක් මූලධනයක් යොදවනවා කියලා සතපහක යොදවන්නේ නැතුව BOI ආයතනය එක කැන්සල් කරලා ඒ ගත්ත අප්‍රූවල් එක පාවිච්චි කරලා තමයි විශාල
හරි අමදිතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි විශාල හොරකමක් කරලා තියෙනවා. You have a question? Yes. මට වෙලාව දෙන්න ෆමයි.
කරුණාතුමනි මේ දැන් මේ සම්බන්ධව නිරන්තරයෙන් පහෝගිය සති දෙක තුන ඇතුළත විශාල සාකච්ඡාවක් වෙනවා. ඔබතුමා ඔබතුමාගේ පැත්ත කතාවක් කියනවා අනිත් පැති තවත් කතන්දර කියනවා. ඉතින් මේක දෙක පැත්තටම අපේ මඩ ගහයිල්ල එහෙම නැත්නම් ඒ කතාවට වඩා මේ වගේ වැඩකට මේක විශාල අර්බුදයකට ඇවිල්ලා තියෙන දෙයක්. ඒ නිසා කමිෂන් එකක් පත් කරන්න දැන් අපි බොන්ඩ් කමිෂන් එක ගැන පත් කරපුවාම ඒකේ අපි හිතපු නැති දේවල් ගණනාවක් රිවීල් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා දැන් ඕක කීවට ඕකේ වටිනාකමක් නැහැ
නේ.
මොකද මගේ මම දැන් ඔය කියවන. එතකොට අනිත් එක්කෙන තව කතාවක්.
No, right. So I get your point. Very thank you very much. කමිෂන් එකක් පත් කරන්න කියලා අපි ඉල්ලා හිටන ඕන කමිෂන් එකක් පත් කරන්න. එහෙම නෙමෙයි. කමිෂන් එකක් දුර යන්න තරම් තෝන්නේ අපරාධ විමර්ශන කොට්ටාෂයේ මේ වෙනකොට පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. නැහැ මොනවාරනේ අපි කරා මම නීතිධවරයෙක් නේ. සුමාන 3යි. ඒ සම්බන්ධයෙන් අපි පැහැර හැරින් නැහැ නේ. පැනලා නැහැ නේ ඇමතුමනේ. ඇමතුමනේ. අපි ඒ සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්නවා. මේ රටේ තියෙන මේ මාධ්‍යයේ තියෙන වල්බුරු නිදහසක් ඕනම පුද්ගලෙක්ට ඇවිල්ලා ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න වෙන විදියක් නැහැ. බොරුවක් කිව්වොත්. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් මම අපරාධ විමර්ශන කොට්ටාෂයට බාර දීලා තියෙනවා සියලුම ලියකියවිලි. ඒ අනුව අපරාධ විමර්ශන කොට්ටාෂයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන. ඒ විතරක් නෙමෙයි. සියලුම CID එකට අල්ලාස් කොමිසමන්ට FCID එකට සියල්ලට මම පැමිණිලි කරලා තිනවා. ඉතින් ඒ හින්දා අපේ මගේ කාර්යභාරය මම කරලා තිනවා. ඒ කියන ඔබතුමා මේ සාමාන්‍යයෙන් මම හිතන්නේ වරි වෙන්න දෙයක් නැහැ. ඊට අදාළ නීතිමය සියලු කටයුතු සඳහන් කරලා පමණක් නෙමෙයි මම සඳහන් කරන්න බෑ මේ කරු මොනවද කියලා. එහාට මෙහාට මඩ ගැහිල්ලක් නැහැ. මේකේ තියෙන්නේ ඇප්ලිකේෂන් එකක් බී එකෙන් දීලා නැහැ. සිංගල් වින්ඩෝ කමිටි එකට තුන් පාරක් ගිහිල්ලා රිජෙක්ට් වෙලා පදනමක් විරහිත ක්‍රිබ් එකේ ඉන්න පවුලක් ඉතාලියේ කොහොමද මන්තුමා ලෝකේ තියෙන හතරයි ඉලෙක්ට්‍රික් ට්‍රේන් නිෂ්පාදනය කරන කම්පැනි තියෙන්නේ කොහෙද මේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුවේ ගමේ හට් එක පුළුවන් ද එහෙම කරන්න මේ බිලියන ගානක බිලියන 800ක ආයෝජනයක් බිලියන රුපියල් මේ ණය ප්‍රමාණය කීයද පීපල්ස් බැංකේ ජායල 6,50,000යි දේශප්‍රිය ධම්මික පීපල්ස් බැංකේගේ 4,20,352යි මුදල් ගෙවීම පැහැර හැර ඇත පොලිස් සමග අද වෙනිට හොයාගන්න බෑ පුද්ගලයාව. බැස්ටියන් කෝරලගේ ගර්ට්‍රූ ජෝස්මි රොඩ්රිගෝ 8,35,000යි. නිසා මෑමේ සොයා ගැනීම නොහැකි නිසා බොල් ණය ලෙස මෙම ණය මුදල් කපා හැරීමට කටයුතු කර ඇත. ද ෆිනෑන්ස් 2,72,500යි. ඒ පුද්ගලයා අම්මම. එතකොට මේ ආකාරයෙන් මිලියන 25ක් BOI එකේ හොර සහතිකයක් අරගෙන බෑ මහා බැංකුවේ ලංකා බැංක් මහා බැංකුවෙන් අරගෙන ජනතාවගේ මුදල් ඔබතුමාලා දැන් මම දේශපාලනඥයෙක් වශයෙන් ඔබතුමාට එක මඩක් ගහගන්න එක කටයුත්ත කරන්න කමක් නැහැ. කාරණයක් ඉදිරිපත් කරමු. ඇත්ත නේද මන්තුමා? මේක මේ අපේ මුදල් නෙමෙයි. ජනතාවගේ මුදල් කියලා ඔබතුමාලා මහදන් නියුත්ති වශයෙන් ඉදිරිපත් වෙන්න එපායි. මේ කාරණා ඔබතුමා හරිද කියලා බලන්න මම ඉදිරිපත් කරනවා. සියල්ල දත්ත සහිත ඉදිරිපත් කරන්නේ.
කාලය අවසන්.
One more minute. I was disturbed. ඒ වගේම හේෂාන් අමේෂා ෆර්ඩිනොන්ඩ් ID number 94270393902V 2013 10,40,000 රට අරනවා කියලා සොසේජ් ෆැක්ටරියක් ඉතාලියේ තියෙනවා කියලා වංචා කරලා 10 දෙනෙක්ගෙන් තරණුව. ඔබතුමාලා මට ගහන එකට නෙමෙයි උනන්දු වෙන්න ඕනේ. රටේ මහජනතාව ගැන ඔබතුමාලා නිකන් හරි දේශපාලඥයෝනේ. මහජනතාව ගැන දුකක් තියෙනවා නම් කොහෙන්ද ඔය සුජී ඔය ইনফরমේෂන් ටික අහන්නේ? කාටද මේ පොල්ල තියලා තියෙන්නේ? අහිංසක දුප්පත් දරුවෝ අපේ සහෝදර දරුවෝ කියලා ඒකනේ උනන්දු වෙන්න ඕනේ. නැත්තම් මේ සුජීව සේනසිංහට මඩක් ගහ ගන්න chance එකක් මෙන්න ආවා. ලේසියෙන් ගහ ගන්න බෑ සුජීව සේනසිංහට මඩක්. අන්න ඒ කාරණේ කරන්නේ නැතුව මේ දත්ත ටික දුන්නට පස්සේ මේ දත්ත ටික හොයලා නිකන් හරි ජනතාව වෙනුවෙන් කැක්කුමක් තියෙනවා නම් ඇඟේ වැඩ කරනවා නම් මේ කියන විදියට දෙවේලේ කන්න බැරි මිනිස්සු ගන්න දුක් වෙනවා නම් කොහොද තියෙන මේ දුක්විල්ල සුජීව සේනසිංහ දෙන්න ඔය ඔක්කොම තොරතුරු ටික මේ අපේ රටටනේ ලක්ෂ 500කට වැඩි අපේ මහජන මුදල් මහා බැංකුවේ අපේ විශේෂයෙන්ම මහජන බැංකුවෙන් සහ පීපල්ස් බැංකෙන් සහ ලංකා බැංකුවෙන් මේ දෙකෙන් අරන් තියෙන්නේ විශාල මුදල් ප්‍රමාණයක්. අය ඒක තමයි දැන් මම හොයලා දුන්නේ. ඒක තමයි කරන්නේ. ඔබතුමා ඉන්නකෝ හදිස්සි වෙන්නේ නැතුව. ඇයි? ඔබතුමාලා තියෙන්නේ මේ මම දෙන්නම් ඔබතුමා මට සහයෝගය දෙන්න. මේ මගේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. දැන් හොයාගත්ත ඉන්නේ කොහෙද කියලා. මේවා බොල් ණය ලෙස කපා හැරලා තියෙන හොයාගන්න බැරි වෙන ඉඳ කියලා. ඉතින් මිලියන 150ක් කරන් තියෙනවා ඒක කියවල නැහැ. දිගටම 150කට වැඩිය ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයක් රටට හොරගම් කරලා දෙනවා. ඉතින් මම සඳහන් කරන්නේ එහෙම ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ 2011 ෆීලික්ස් පෙරේරා එමෙතුමා ડોක්ටර් දැන හිටියේ නැහැ. මං දැන් දැනගත්තේ. ඒකයි කියන්නේ. අවුරුදු ගාණක් ඉඳලා ඒ හොයා හොයාගෙන ඒක දන්නේ නැති ඉඳ තමයි
වර්ෂ පෙන්න පොඩ්ඩක් විමල් වීරමණී සර්
ආරක සභා සභාපතිතුමනි ගරු මහින්දයාපා අභිවර්ධන මැතිතුමා කරුණක් කියනකොට කවුද සුජීව සේනසිංහ ගරු රාජ්‍ය මැතිතුමා කියලා කිව්වා
නෝ පොයින්ට් ඔෆ්
මේ ආමන්ත්‍රණය කරන්න බෑ
අපි එදා ගන්නවා කාටවත් නෙමෙයි කිව්වේ මෙතුමන්ට නෙමෙයි කතා කරේ
this is a word sponge up cancer
sir no I'll tell you I never spoke to anybody I was making my speech and I never responded he never took the chance to speak to me I am not responding to anybody if somebody is a moderator he must put the hat and I am not responsible to that and I never responded to anybody you must respond if you have the mic no kelimanthuma if you have the mic that's a response you never had the mic no be fair that's what I'm saying
karu amadithuma kale avasanai
api dannawa horra kawuda kiyana ratama dannawa o mankolakarya kawuda kiyala id hadana mini marana me ahinsaka daruwa marana kawuda dannada kawuda kiyala ahinsaka daruwa marana tamange nikan ahaganna epa ahaganna mic ekkade indaganna ඒ ඉඳ නිකන් මඩ ගන්න දන්න එපා අපි මොනවාරි කාරණයක් සදාන් කරනකොට කේලේ මන්තුම ඔබතුමාලුනොත් අපි කතා කරමු කවදාත් ඔබතුමා නම් බාධා කරලා නැහැ
කරු අමදිතුමා අපි කාලේ අවසානයි
I have asked you a clear question and no when you have been alleged no that's a different thing but I never address it yeah I never address anybody so you go by the facts I have given you facts and you know what are the facts and you also join with me if you are interested in because we are all representing the people in the country and if I have told that he has defrauded 500 lakhs to the general public and that is my point that is must be your point as well because you are represented by the people and you have responsibility you have a responsibility I am saying okay forget that I say that you have a responsibility if I bring to your notice that there's an issue like this then no you must without party politics stop party politics that is what I'm asking you
honorable minister please wind up
sir so I was disturbed stop party politics please because this is party politics you choose a person you jaathigatha gana katha karanawa mege jaathigathye tiyenne sabhapathithumani tamangta business karana tamange paksha nan tamange pudgalek nan jaathigathye na mona jaathiye mona age monat kamak ne habai exat jaathiye paksha na u moka unath kamak ne e miniya vinasha karala e miniya nathi karala e miniya ivara karana eka thamai me tiyena karyabare naththam me ehema papu ena jaathigathayak jaathigathye kiyanne tama vena jaathiyak marana ekawat වෙන කාටවත් ගහන එක නෙමෙයි තමන්ගේ ජාතිය කාට උදව් කරන එක තමන් උදව් කරන එක ඒ වගේම සහයෝගය දෙන එක ඒ ඉඳ සභාපතිතුමනි ඒන් සභාපති අපි දන්නවනේ දේශපාලන ප්‍රතිපත්ති වශයෙන් කවුද මොනවද කරේ කියලා මේ රටේ ජනතාව දන්නවා අපි ගැන හෘද සාක්ෂි අපි දන්නවා අපි හරියට ප්‍රතිපත්ති කරුක වැඩ කරා නම් අපි ඒ ප්‍රතිපත්තියට අරුව කටයුතු කරා නම් ජනතාව දන්නවා ඒ ඉඳ ඔබතුමාලා කොච්චර කෑ ගැහුවත් අපේ ප්‍රතිපත්ති ගැන ජනතාව දන්නවා ඒක ජනතාව තීන්දුව කර ඉදිරි අනාගතයේදී ඒ ඉඳ විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා අපි හරියට වැඩක් කරනවා අපි ගැන අපිට කලුත් තබන්න හැදුවට තියන්න බෑ ඒ හින්දා අපේ කාර්යභාරය අපි හරියට ඉටු කරනවා රටට අපි අකුරට අපේ වැඩේ අපේ කාර්යභාරය ඉටු කරනවා අපි වැඩ කරනවා
අපි මොහොමඩ් සුදී
රට සංවර්ධනය කරලා මේ මැතිවරණය පමණක් නෙමෙයි ඊළඟ මැතිවරණයත් අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියන එක මේ
අසන්න ඔන්රබල් ඉසාක් රහුමන්
ආරක කාරක සභාව සභාපතිතුමනි අද දවසේ මුදල් පනත ගැන කතා කරන්න වෙච්චිගෙන අපේ එමෙතුමත් ඉන්නවා බොහොම සතුටට කාරණේ කියලා හිතනවා ගරු එමෙතුමනි ලංකාව 1948 නිදහස ලැබුණා අපේ ලංකාවම එදා නිදහස් වෙච්ච කාලේදී කුෂිකර්ම රටක් කියලා තමයි එදා හිටපු පාලකයෝ අද ඉන්න අපේ වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හැම එකනම අපි කියන්නේ කුෂිකර්ම රටක් කුෂිකර්ම වලින් තමයි අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ කියලා. ගරු ඇමෙතුමනි ඔබතුමාට කාර්ණික අවධානයක් වෙන්න ඕනයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දනට වාරිමාර්ග වෞති වෙනවා ගණන් කරන්න බැරි විදියට 1000කට වැඩි වෞති වෙනවා. නමුත් අද වෙනකන් 1948 නිදහස් වෙච්ච කාලේ ඉඳලා ගොයි මහතුරුට තාම හරියට ගොයිතන් කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමා මේ අයවැය වලින් හරියට වැව් හදන්න මුදල් ලබා දෙන්න. සමහර ගොයි ජන සේව වලින් වැව් හදනවා ගරු ඇමතුමනි ලක්ෂ 15 20ක් දෙනවා. එව්වා වැවේ තියෙන වල් ටික ඉවත් කරනම මදි. ඒ නිසා විශේෂ විදියට වැව් හදනවා නම් නියම විදියට ගොයිතන් කටයුතු අනාගත ඉතිරි කරගන්න පුළුවන් විදියට වැව් හදන්න මුදල් ලබා දෙන්න. එව්වා වෙන්නේ ඇමතුමනි. ඒක විශේෂ විදියට අපේ කුෂිකර්ම රටක් නිකන් නමට කියලා නිදහස වෙච්ච කාලේ ඉඳලා අද වෙනකන් අපි කියලා යන්නේ කුෂිකර්ම රටක් කියලා. පළවෙනිම ඒ වැඩ පිළිවෙලට ඔබතුමා විශේෂ අවධානයක් වෙලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විශේෂම වැව් වල ප්‍රත්‍යාපන කරන්න මුදල් ලබා දෙන්න ගරු ඇමතුමනි. ඒ වගේම අධ්‍යාපන අංශය ගත්තොත් හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය අපි පටන් ගත්තා. අපි සතුටු වෙනවා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි අග්‍රාමාත්‍යතුමාත් ඒ වගේ අපේ අකිල විරාජ ඇමතුමාත් ලංකාවේ තියෙන සියලුම පාසලවල හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය පටන් ගත්තා. නමුත් ගරු ඇමතුමනි දැන් සමහර පාසල ගිහිලා මගට නැවතිලා තියෙනවා. මුදල් දීපු එක අඩුපාඩුවක් වෙලා නවත්තලා තිනවා. මේ අවුරුද්දව ඔබතුමා විශේෂ විදියට ඒ අඩුපාඩු තියෙන හැම පාසලම නිවැරදි කරලා අඩුපාඩු අපි කුෂිකර්ම රටක් විදියට අපිට ඊළඟ අධ්‍යාපන ලේතුව ලෝකයක් නැහැ කියලා තමයි අපි කතා කරන්නේ. අධ්‍යාපන වලින් තමයි ඉදිරියට යන්න ඕනේ කියලා අපි කතා කරනවා. අපේ අනාගත දරුවන්ට හරි අධ්‍යාපන දෙන්න ඕනේ ගරු ඇමතුමනි. විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කේ මම ආසන හතක් තියෙනවා. පාසල සිංහල මුස්ලිම් දෙමළ පාසල තියෙනවා. එම පාසලටම යනවා ගරු ඇමතුමනි. මහා විශාල අඩුපාඩුවක් තියෙනවා. අපි කොළඹ නුවර ඒ වාගේ දිස්ත්‍රික්කවල සංශෝධන කරනකොට ගරු ඇමතුමනි අපේ පාසලවල දියා යනකොට මම ගියා ඉස්කෝලේකට හරියට එකයි වෙලාව. ඒ පාසලවලට ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුදල් දුන්නා ලක්ෂ 20ක් දුන්නා මම මේ පාසලවලට. ඒ ගිය වෙලාවේදී මම ඉස්කෝලේ මට එන්න කියලා ආරාධනා කරුවා. ගිහිලා බැලුවා කියනම් කලා වාසනේ මහෙලි පල්ලමේ තියෙන ඉස්කෝලේ වල් කොටපු ටීචර්ලා වාගේ තමයි ටීචර්ලා ආවේ දූවිලි ගහගෙන. දූවිලි නාවල සඳුදා දවසේ ඉස්කෝලේ ගියා. දරුවන්ගේ ඇඳ දිහා බලනකොට මහ විශාල අඩුපාඩුවක් තිබ්බා. ඔබතුමා විශේෂ අවධානයක් වෙලා මේ විශේෂ විදියට ගියේ ඉතපු අපේ මහමැතිතුමා මේ අපේ රජයේ 100%ක් මුදලක් ලබා දුන්නා. නමුත් මේ මහමැතිතුමා විනය අනුව මුදල් අවශ්‍යතන් වලට දුන්නේ නැහැ. එතුමා කොයි විදියෙදි මුදල් ලබා දුන්නා අපිට හිතන හරි කරංගාටුවක් තියෙනවා. අවශ්‍යතන් වලට මුදල් දුන්නේ නැහැ. අනවශ්‍යතන් වලට මුදල් දීලා ඒ උපරිම අවශ්‍යතන් වලට දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන ඉගෙන ගන්න පුළුවන් විදියට මුදල් ලබා දුන්නේ ගරු ඇමතුමනි. ඔබතුමා ඒකටත් විශේෂ අවධානයක් කරලා අඩුපාඩු තියලා සියලුම පාසල ඊළඟ පියවරක් විදියට ගන්න. ඒ වගේම ගරු ඇමතුමනි මහා මාර්ග ගැන කියන්න ගියා නම් අපි ගියේ පාලන කාලේ ලංකාවම එම මාර්ගවල හදලා ඉවරයි සංවර්ධන වුණා කියලා හැම එකනම කතා කරුවා. නමුත් අපේ පළාත් පාලන ඇමතුමියත් ඉන්නවා. එතුමිය ගාවත් මම ප්‍රශ්න කීපයක් ඇහුවා. අද වුණත් අපේ නිතරම මම පාර්ලිමේන්තුවේ කතා කරනවා අපේ මුදල් ඇමතුමනි. තිඹිරියත් ආවා මාවත් ආවා අලිකිමුල්ලා කියන හොරෝපතාන ප්‍රදේශයේ කිලෝමීටර් 13ක් තියෙනවා. ගම්මාන 3ක් තියෙනවා. ඔරෝපතාන නගරට එන්න විනාඩි සාමාන්‍ය පේ 2ක් වාගේ කාලයක් යනවා. ඒ ඉස්කෝල දරුවන් ඉස්කෝලට එන්නේ උදේ 7ට ඉස්කෝල පටන් අරුත් 9ට තමයි. අඩු ගානේ සීටිබි බස්වත් යන්නේ ගරු ඇමතුමනි. ඒ ඉන්නේ පවුල 600ක් දුප්පත්ම පවුල ඉන්නේ. මම අපේ ඇමතුමාට දුන්නා. ඇමතුමා ඒක බලන්නම් කිව්වා. එතුමා කියනවා අපිට මුදල් ලබා දුන්නේ නැහැ. මුදල් ලබා දුන්නොත් ඒව හදනවා කියලා. ඔබතුමා විශේෂ විදියට මේක දේශපාලන වාසියක් ගන්න නැහැ ඇමතුමනි කියන්නේ. ඒ ගම්මාන 100කටත් 200කටත් වැඩි පරණ ගම්මානයක්. ඔබතුමා විශේෂ විදියට මේ මාර්ගය හදන්න ඔබතුමාගේ බජට් වලින්
මේ අවුරුද හරි මම අවුරුදු තුන හතරම හැමදාම කියන දෙයක් තමයි. අද වෙනකම් කවුරුත් මේ ගැන කතා කරන්නවත් මේ ගැන ඉදිරිපත් වන්නවත් ඔබතුමා ඒ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ඒ දරුවන් ගැන හිතලා ඔබතුමා ඒ වැඩ පිළිවෙලක් කරන්න ඕනේ කියලා තමයි ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාගේ ව්‍යාපෘතියක් දැන් යනවා. අපි සතුටු ගම්පරලිය වැඩ පිළිවෙල අපිට අද ගමට යන්න පුළුවන් විදිහට පල්ලිවල ඒ වගේ පන්සල ඒ වගේ කෝයිල පාසල පාරවල් විදියට මුදල් ලබා දීලා තියෙනවා. මේ විදියට ඔබතුමා දෙන්නේ අවුරුදු දැන් ඉවර වෙන්න යනවා එමෙතුමනි. එහෙම නැතුම් අයවැය දැන් අපි ලැබෙන මාසේ පටන් ගන්නවා ජනවාරි පෙබ්‍රවරි වගේ කාලේ මුදල් ලබා දෙන්න කඩිනමින් කර නැතුව ඒ ව්‍යාපෘති ගම්පරලි ව්‍යාපෘතියේ ඔබතුමා තමයි ප්‍රධානයා. ජනවාරි පෙබ්‍රවරි වෙනකොට ඔබතුමා තමයි මුදල් අමාත්‍යංශයේ එමෙතුමා. ඒ කාලේ ලබා දුන්නොත් හරියට නියරදි විදියට ඒ මුදල් දුන්නොත් කාලයට ඒ වැඩ පිළිවෙලත් ලස්සනට කරයි කියලා තමයි ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ බජට් වලින් විශේෂ විදියට ගරු එමෙතුමනි කුෂිකර්ම රටක් කියලා අපි 1948 ඩීඑස් සේනායක මහත්තයලා දට්ටි සේනායක මහත්තයලා මේ රටේ අපිට නිදහස් ගන්නකොට අපිට සද්දහක් ණයක් නැතු රටක් තමයි අපිට බාර දුන්නේ. දැන් කෝටි ප්‍රකෝටි ගාණක් බිලියන් ට්‍රිලියන් අපේ රටේ ණය වෙලා තියෙනවා. අපිට ආදායමක් ඇති කරනවා නම් අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕනයි. මේක කෘෂිකර්ම රටක්ද මේ එහෙම නැත්නම් මෙව්වා අපේ කර්මාන්ත රටක්ද අපිට කණගාටු ගරු එමෙතුමනි. කර්මාන්ත තමයි අපිට බෑ. අද වෙනකන් අපි ලැජ්ජා වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 තනාම ලැජ්ජා වෙන්න ඕන කාරණයක් තමයි. අද වෙනකන් අපිට සරුංගෝලයක්වත් අපිට හදාගන්න බැරි රටක්. චයිනා ඉඳලා බංගලාදේශ ඉඳලා අල්පෙන්ටි ගේනවා. උඹලාගේ කාලත් අපිට උඹලාටත් කරන්න බැරි වුණා. එයි සරුංගෝලයට අපි අද ලංකාව තමයි ගේන්නේ. අල්පෙන්ටිත් අපි ලංකාව නෑ made in China made in Bangladesh. ඒ නිසා ගරු එමෙතුමනි ඔබතුමා විශේෂ විදියට අනුරාධපුර පොළොන්නරුව වගේ කෘෂිකර්ම වලට මුල් තැන දෙන්න වැව් හදනකොට 115යි ගොවි ජනසේව 110යි ඒවා වල් කපනකොට ඉවරයි එමෙතුමනි. හරියට ඒ අදාළ අමාත්‍යංශයට ඕඩර් එකක් දෙන්න වැව් හදනවා නම් කෝටියක් හරි දෙකක් හරි ඒ මුදල ලබා දීලා කන්න 20ක් හරි අවුරුදු 20ක් 25ක් එක දිගට කෘෂිකර්ම කරන්න පුළුවන් විදිහට ආදායම වැඩි කරන්න පුළුවන් විදිහට මුදල් ඉදිරිපත් කරන්න. එහෙම නැතුව පාක්ෂිකයෙකුට වැඩ කරන්න පුළුවන් විදිහට කවුරු හරි කමක් නැ මොන පක්ෂ අපි ආණ්ඩුව කරුවොත් කමක් නැ අපි කරන්න ඕනේ ගරු එමෙතුමනි මේ දේශපාලනයක් වශයෙන් අපි වැඩ කරුවොත් අපිට අනාගතයක් නැ. එදා ඩීඑස් සේනායක මහත්තයලා දට්ලි සේනායක මහත්තයලා එදා නිදහස ගන්නකොට ඒකට පක්ෂ බැලුවේ නැ ඒකට පාට බැලුවේ නැ ඒ කුල බැලුවේ නැ ලාංගික
අර මන්දිරතුමා විනාඩි එකක් තියෙනවා.
හරි සභානායකතුමනි විනාඩියක් දෙන්න. ඒ අය එදා වැඩ කරුවේ ඒකයි එදා ලංකාව ණයලතු ලෝකයේම ආනායන අපනායන ඉහළම වෙච්ච රටක් වාගේ තිබ්බේ. අද අපේ ලංකාවට මොනවාද වෙලා තියෙන්නේ? අපි කණගාටු වෙන්න ඕනයි. ඉතියෝපියාව සෝමාලියාව තන්සානියාව කියලා අපි නිතරම කියන එක තමයි ලෝකෙම දුප්පත්ම රටක් කියලා. අපි අඩුගාණෙන් කර්මාන්තපුර තමයි අපිට ශනිකව කරන්න බෑ. කර්මාන්තපුර හදලා ගන්නකොට අපේ අග්‍රාමාත්‍යතුමාගේ ව්‍යාපෘතියක් තියෙනවා ලෝකේ රටේ ගිහිල්ලා ලංකාව කර්මාන්තපුරක් හදන්න ඕනේ කියලා. ඒකට කාලය අපිට මදි. නමුත් අපිට කෘෂිකර්ම වැඩුවෙන් හරි මේ අවුරුද්දේ ඔබතුමා විශේෂ විදියකට එක අපිට මේ අපේ ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ තියෙන මේ බජට් එකේදී අපි කෘෂිකර්ම වලට මුල් තැන දෙමු ගරු එමෙතුමනි. හරි මුදල් ලබා දීලා ඒක පක්ෂ බලන්ඩපා පාට බලන්ඩපා කුල බලන්ඩපා ඒවා නිවැරදි විදියට මුදල් ලබා දීලා ගොයි මහතුරුව ශක්තිමත් කරන්න ඕනේ කියලා ගරු මුදල් එමෙතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය කරනවා. ඒ අදාළ එමෙතුමාට කියන්න පාක්ෂිකවට වැව් හදන දෙන්නපා 110යි 115යි සමිති වලට දීලා මේ හදන වැව් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. නියම විදියට ටෙන්ඩර් දාලා සුදුසට දීලා සුදුසෙක්ට කොන්දරක්ව දීලා ඒ සුදුසු අරහා පා ඒ බාර දීලා වැව්හදලා අවුරුදු 20ක් හරි 25ක් හරි මේ රටේ ඒ හරි නියම විදියට ඒ ගොයිතන් රටක් විදියට අපි පත් කරන ඕනේ කියලා ඉල්ලීම කරලා සභානායකතුමටි ඔබතුමාට ස්තුතියි.